නිවේදනම් කෙක පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 112 විධිවිධාන සහ 2021 අගෝස්තු මාස 6 වෙනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනා ප්‍රකාරව 9 පාර්ලිමේන්තුවේ පළවෙනි සභා වාරයේදී ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේ සේවය කිරීම පිණිස මතු සඳහන් මන්ත්‍රීවරයන් තීරීම් කාරක සභාව විසින් නම් කරන ලද බව පාර්ලිමේන්තුවට දන්වන කැමැත්තෙමි. බැසිල් රාජපක්ෂ මැතිතුමා, ගරු සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා, ගරු අජිත් නිවාඩ් කබ්දාල් මැතිතුමා, ගරු නිරෝෂන් ප්‍රේමර් පෙරේරා මන්ත්‍රීතුමා, ගරු ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීතුමා. නිවේදන අංක 2. දැනට පවතින අමාත්‍යාංශයන් විෂයපතේට නොගැනෙන රාජ්‍ය ආයතනයේ විසින් පාර්ලිමේන්තුවට පිළිගන්වනු ලබන විෂයන් සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සේවය කිරීම පිණිස ගරු අග්‍රාමාත්‍යවරයාගේ සභාපතිත්වයෙන් යුතුව මතු සඳහන් මන්ත්‍රීවරයන් තීරීම් කාරක සභාව විසින් පත් කරන ලද බව පාර්ලිමේන්තුවට දන්වන කැමැත්තෙමි. ගරු ජොන්ස්ටන් ෆොනෑන්ඩ් මැතිතුමා, ගරු මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා, ගරු එම්.යු.එම්. අලි සබ්‍රි මැතිතුමා, ගරු ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා, ගරු ගෝවින්දන් කරුණාකරන් මැතිතුමා. ලිපිලේඛනාදී පිළිගැනීම ගරු අධ්‍යාපන මැතිතුමා.
ගරු කථානායකතුමනි, 2020 වර්ෂය සඳහා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ වාර්ෂික කාර්යසාධක වාර්තා මම ඉදිරිපත් කරමි.
ගරු වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 1969 අධිකාරී වූ වනසත්ධාරුසලත ආරක්ෂක ආඥාපනතේ 71 වගන්තියේ සමග කිය යුතු 22 ආ වගන්ති යටතේ වනජීවි රැකවරණය අලිවැට හා අඟලිදි කිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය මත විසින් සාදන ලදුව 2021 අගෝස්තු 19 දින ඇති අංක 22.41 ඇලිරක් 41 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග මම ඉදිරිපත් කරමි. මෙම නියෝග වනජීවි හා වන සංරක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාර්ය සභාවේ තීමුරු යුතුයයි මම යෝජනා කරමි.
ගරු කර්මාන්ත මාතුමා.
ගරු කථානායකතුමනි, 2020 වස සඳහා මැණික්කා ස්වර්ණභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි.
ගරු මුදල් අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 1985 අංක 48 සහ 1985 අංක 28 දරණ 50 මගින් සංශෝධිත 1989 අංක 1 දරණ ආනයන අපනයන පාලන පනතේ 4-1 සහ 14 වගන්ති සමග කිය යුතු 20 වගන්ති යටතේ මුදල් අමාත්‍ය ලෙසින් පනවන ලදව 2021 ජූලි 31 වන දින ඇති අංක 22-38 ඇලිරක් 45 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පරිගණන ලද රෙගුලාසි මම ඉදිරිපත් කරමි. මෙම රෙගුලාසි රාජ්‍ය මුදල් පිළිබඳ කාර්ක සභාවේ තීරණ කළ යුතුයි මම යෝජනා කරමි. 2020 වසනා සමුදි ගෘහ ආර්ථික සුද මුද්‍රීය ස්වර්ණ රැකිය හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය මන්ත්‍රී කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි.
ගරු කෘෂිකර්ම අමතු.
ගරු කථානායකතුමනි, 2020 වසනා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි.
ගරු සංචාරක අමතු.
ගරු කථානායකතුමනි, 2020 වසනා සංචාරක අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි.
ගරු අධිකරණ අමාත්‍යතුමා. අධිකරණ අමාත්‍යතුමා.
Sorry. Honorable Speaker, I present the annual performance report of the Department of Debt Conciliation Board for the year 2019.
Thank you. මහජන පෙත්සම් පිළිගැනීම අජිත් මාන්නක්කරු මැතිතුමා.
ගරු කථානායකතුමනි, ගම්පහ යක්කල අලුත්ගම්වත්ත 7 පටුමග අංක 92 ඇලිරක් 100 දරණ ස්ථානයේ පදිංචි MW කුමාරි මහත්මියකින් ලැබුණු ප්‍රතිසම පිළිගන්නමි.
උද්දික පතිරණ මැතිතුමා.
ගරු කථානායකතුමනි, මාතර රාහුල හන්දිය වෙලේගොඩ පාර අංක 7D දරණ ස්ථානයේ පදිංචි ඒ.එල්. ආර්යවංශ මහතාගෙන් ලැබුණු පෙත්සමක්. මාතර මාලිම්බඩ පාලටුව අරලිය පෙදෙස අංක 139 ඇල ඉරක් බී දරණ ස්ථානයේ පදිංචි අයි.ජී. කමනි මහත්මියගෙන් ලැබුණු පෙත්සමක්. වැලිගම වල්ලිවල පර්ණගාලු පාර අංක 135 දරණ ස්ථානයේ පදිංචි එම්.පී.එම්. නිහාල් මහතාගෙන් ලැබුණු පෙත්සමක්. දෙහිවල අනගාරික ධර්මපාල මාවත අංක 170 ඇල ඉරක් එක දරණ ස්ථානයේ පදිංචි සුදත් කොඩිතුවක් ආරච්චි මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද වශයෙන් පෙත්සම් හතරක් පිළිගන්නවා.
ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා.
ගරු කථානායකතුමනි, ගම්පහ මොරගොඩ අංක 19 ඒ දරණ ස්ථානයේ පදිංචි එම්.එම්. පාලිත ධනපාල මහතාගෙන් ලැබුණු පෙත්සම් පිළිගන්නවා.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්ක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුර අපේක්ෂා කරන ප්‍රශ්න හේෂා විතානගේ මන්ත්‍රීතුමා.
මතු කරන්න කැමති මම ඉංග්‍රීසි.
ඒකට ඔබට පුතාට අවස්ථාවක් තියෙනවා. ඒකට අවස්ථාවක් තියෙනවා. හේෂා විතානගේ මන්ත්‍රීතුමා ඇබ්සන්ට්. චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා ඇබ්සන්ට්. උද්දික පතිරණ මැතිතුමා
ගරු කථානායකතුමනි, මම ක්‍රීඩා මැතිතුමාගෙන් ඒ ප්‍රශ්න අහනවා.
රාජ්‍ය මැතිතුමා උත්තරේ දෙයි. ගරු කථානායකතුමා, මම අතුරු ප්‍රශ්න දෙනවා, මම උත්තර දෙන්නම් මැතිතුමා.
ගරු කථානායකතුමනි, අයන්න 1,640,000, අයන්න 2,099,700, 3,192,45, ආයන්න ඔව් 1,2 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් පාසල් ක්‍රිකට් ක්‍රීඩාව වැඩි දියුණු කිරීමෙන් ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා දක්ෂතා වර්ධනය කිරීම උදෙසා ජාතික මට්ටමින් පාසල් තරඟාවලිය සංවිධානය කරනු ලබයි. පාසල් කණ්ඩායම් හා ක්‍රීඩා තරඟ දක්ෂතා සහිත ක්‍රීඩකයන් හඳුරාගෙන එම දරුවන්ගේ කුසලතාවය වැඩි දියුණු කිරීමට දිස්ත්‍රික්ක හා පළාත් සංගම් නිලධාරීන් අනුමත කර ඊට අමතර දරුවන්ගේ වැඩි පිරිසක් ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ කර ගැනීම සඳහා පාසල් වලට ක්‍රීඩා උපකරණ හාම්පන් හා ක්‍රිකට් යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවරගෙන ඇත. තවද ගරු ඇමතිතුමාගේ මගපෙන්වීම හා උපදෙස් අනුව ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන, ප්‍රශාන් මහනාම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාසල් ක්‍රිකට් සංගම් හි නිලධාරීන් හා ක්‍රිකට් පිළිබඳ දැනුම පිළිබඳ සහිත අනෙකුත් සම්පත්දායකයන් බලගැන්වෙනු කමිටුවක් හරහා පාසල් ක්‍රිකට් සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු කිරීම සිදු කරමින් පවතී. ආයන්න 1 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන 1973 අංක 25 ධාරණ ක්‍රිකට් පනතින් ක්‍රීඩා අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන ජාතික ක්‍රීඩා සංගම් වුවද එහි පරිපාලන හා සංවර්ධන කටයුතු සඳහා සුදු මැදිවත් වීම ක්‍රීඩා අමාත්‍යාංශය මගින් සිදු කරනු නොලබයි. එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා අනුබද්ධ අනෙකුත් ක්‍රීඩා සංගම් ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව ප්‍රතිපාදන හා නීති වලට යටත්ව ක්‍රියාත්මක වන ස්වාධීන ක්‍රීඩා සමාජ හා සංගම් වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා ඉටුකරන ලබන සංවර්ධන කටයුතු වලට අමාත්‍යාංශයේ මැදිහත්වීමක් නොවන අතර රජයේ මුදල් ලබා දීමක් සිදු කරනු නොලැබේ. දෙවෙනි එක අවශ්‍ය උපදෙස් ලබා දීම හා වාර්ෂික වාර්තා ගෙන්වා ක්‍රීඩා පනත හා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ඊට නිකුත් කරනු ලබන රෙගුලාසි අනුව නියාමනය කරනු ලබයි. ආයන්න අදාළ නොවේ.
ගරු කථානායකතුමනි, සවිස්තරාත්මක පිළිතුරක් ලබා දීම පිළිබඳව මම රාජ්‍ය මැතිතුමාට ස්තුතිවන්ත වෙන අතරේ මම විෂයභාර කැබිනට් අමාත්‍යතුමාගෙන් දැනගන්න කැමතියි. ඇමතුමනි 2016-18 වකවානුවේ ක්‍රිකට් පරිපාලනයේ වුණු සිද්ධි සම්බන්ධයෙන් ඒකට ක්‍රීඩා අමාත්‍ය හරින් ෆර්නැන්ඩෝ මැතිතුමාම පත් කරන්නට යෙදුනා ෆොරන්සික් ඔඩිට් එකක් නැත්නම් ව්‍යවහාරික විගණනයක්. ඒතර ඒ ව්‍යවහාරික විගණනය තුලින් හරිම පැහැදිලිව නිශ්චිතව වැරදිකරුවන් පෙන්නලා තියෙනවා. ඒතර ඒ වැරදිකරුවන් සම්බන්ධයෙන් ආයතනික මට්ටමේ ක්‍රියාමාර්ග, අධිකරණ මට්ටමේ ක්‍රියාමාර්ග සහ වෙනත් ක්‍රියාමාර්ග කියන ආකාර තුනක ක්‍රියාමාර්ගවලට යන්න පුළුවන්කම තිබෙද්දී ඇයි එවැනි ක්‍රියාමාර්ගයකට අමාත්‍යංශය තාම එළඹිලා නැත්තේ කියලා මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි.
ගරු කථානායකතුමනි, මේ පිළිබඳව අපි අදාළ ආයතන දැනුවත් කරලා තියෙනවා. ඒ වගේම පහුගිය කෝප් කමිටුවෙනුත් මේ පිළිබඳව සාකච්ඡා කරා. ඉතින් අපි බලන් ඉන්නවා කෝප් කමිටුවේ නව නිර්දේශයන් ලැබෙන තුරුත්, ඒ වගේම මේ පිළිබඳව පරීක්ෂණ කටයුතු ඉදිරියට ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ ගරු කථානායකතුමනි, මේ ක්‍රීඩාව සහ ක්‍රීඩාවම බැඳිච්ච ආයතන පිළිබඳව පරීක්ෂණ කටයුතු කිරීමේදී අපි මාධ්‍ය ඒ සඳහා උපයෝගී නොකළ යුතුයි. මොකද විශේෂයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව මේ වෙනකොට ජාත්‍යන්තරය තුළ විශාල අවධානයකට යොමු වෙච්ච ක්‍රීඩාවක්. ඒ හින්දා පැහැදිලිව අපි ඔබතුමාට වගකීමකින් සඳහන් කරනවා, කිසිම හේතුවක් මත යම්කිසි වැරද්දක් කරපු කෙනෙක් ඉන්නවා නම් ඔහු ආරක්ෂා කරන්න මමවත් අපේ ආණ්ඩුවවත් කටයුතු කරන්නේ නැහැ කියන එක මතක් කරන්න ඕනේ.
ගරු කථානායකතුමනි, දෙවැනි ප්‍රශ්නේ විදිහට මම මතු කරන්න කැමති. දැන් මේ කාරණය මතු වෙලා පස්සේ ඔබතුමාලා ගත්ත තීන්දුවක් මම දන්නේ ඒක ක්‍රීඩා අමාත්‍යංශය කොයි විදිහටද දායක වුණේ කියලා. එකක් තමයි පරාක්‍රම සමුද්‍රයේ රළපනාව කේන්ද්‍ර කරගෙන හැදෙන ව්‍යායාම පතේ. ඒ වගේම තමයි දෙවැනි අග්‍රබෝධි රජතුමා හදපු මේ කන්තලේ වැවෙත්. පළවෙනි අග්‍රබෝධි රජතුමා තමයි මහවැලිගඟ පළමුවෙන්ම හැරෙව්වේ එකතැනකින් මිනිපෙන්. ඉන් පස්සේ මහවැලිගඟ පස්වලකින් හැරෙව්වේ මෙතුමගේ පියා මන්ත්‍රී සනකමෙතුමාගේ පියා ගාමිණී සනකමෙතුමා. ඒකට දෙවැනි අග්‍රබෝධි රජතුමා හදපු කන්තලේ. කන්තලෙත් මෙවැනි ව්‍යායාම පතයක්. සත්‍යයි, ව්‍යායාම පත ඌමනයි. ඒ වගේම සමහර වෙලාවට ජල ආශ්‍රිත වැව් ප්‍රදේශවල ව්‍යායාම පත ඉදිකිරීම තුළ වැවේ ආරක්ෂාව අනවසර අල්ලගන්න අය අල්ලගන්න එක නවත්ත ගන්න සහ ඒ වැවාවට යම් කිසි මට්ටමක ආර්ථිකයේ වර්ධනයක් ඇති කරන්න පුළුවන්කම තියෙනවා. ඒත් සමහර වැව් වල මේ රළපනාව අත්‍යවශ්‍යයි වැව් බැම්මේ ආරක්ෂාවට. එතකොට ඒ ගැන විද්‍යානුකූල පදනමකින් පූර්ණ ගැඹුරු අධ්‍යයනයක් වාරිමාර්ග දෙපාර්තමේන්තුවත් ක්‍රීඩා අමාත්‍යංශයත් අවශ්‍ය නම් ඒකාබද්ධව කළා. ඒ ගැන විද්‍යාත්මක තහවුරුකින් තමයි මේ දේ කළ යුතුව තියෙන්නේ. දැන් මේක පටන් ගන්නවා, අකුල ගන්නවා. එතකොට ඒක තුල මේ පිළිබඳ එහෙම විධිමත් ගමනක් ගියාද කියන ගැටලුව තියෙනවා. ඒ නිසා මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි, දැන් එහෙම ව්‍යායාම පතත් උමනයි, ඒකත් හරි බෝ වෙන රෝග වලට බෝන රෝග රටේ වැඩියෙන් තිබුණා කොරෝනා එන්න කලින්. ඉතින් ඒ නිසා මේ සියල්ල තුල නරකද ඉස්සෙල්ලම රටේ එහෙම ව්‍යායාම පත ඉදිකළ යුතු, එහෙම නැත්නම් ඇවිදීමේ පත ඉදිකළ යුතු ප්‍රදේශ පිළිබඳව සහ එහෙම වැව් හෝ ජල ආශ්‍රිත ප්‍රදේශ පිළිබඳව යම්ුරු අධ්‍යයනයක් කළා. ඉන්පස්සේ පිළිබඳ ක්‍රියාමාර්ගයට යන එක මේ වගේ පටන් අරගෙන ගල් ගලවලා ඩෝසර් දාලා විනාශයක් කළා ආයි ඒක කරත් ඒකෙන් එන අප්‍රසාදය වගේම වෙන්න තියෙන හානිය වෙලත් ඉවරයි. ඉතින් ඒ නිසා එහෙම ගැඹුරු දැක්මක් එක්ක වැඩපිළිවෙලක් අමාත්‍යංශ දෙකට
ඒකමතු වෙන්න බැරිද? දන්ති මන්ත්‍රීතුමා කෙටි කරන්න ඔබතුමාගේ ප්‍රශ්නේ දිගයි මේ.
ප්‍රශ්නේ මොකක්ද දැන් ඕකෙන්?
කෝ
කතා කරන්න එපා.
ඔව්. ප්‍රශ්නේදී මම ඔබතුමාගෙන් ඇහුවේ ඔබතුමා අන්තිම ටික අහන් හිටියා නම් අමාත්‍යංශ දෙක එකතු වෙලා රටේ එහෙම ජලාශ්‍රිත ප්‍රදේශ සහ වැව් සම්බන්ධ පුළුල් ගැඹුරු අධ්‍යයනයක් කළා. ඒ අධ්‍යයනය තුළින් හඳුනා ගන්නා ජලාශ්‍රිත හෝ වැව් ආශ්‍රිතව එවැනි ක්‍රියාමාර්ගයකට යන විද්‍යාත්මක පදනම එහෙම ක්‍රියාමාර්ගයකට එළඹුණා නම් හොඳ නේද කියලා මේ විනාශයක්.
ගරු කථානායකතුමනි, පළවෙනිම සඳහන් කළ යුතුයි ඔබතුමා මුලින් අහපු ප්‍රශ්නෙත් මේ ප්‍රශ්නෙත් අතර කිසිම අන්තර් සම්බන්ධතාවයක් නැහැ. හැබැයි කෙසේ වෙතත් අපි විශේෂයෙන්ම මේ රටේ ජනතාවගේ සෞඛ්‍ය පිළිබඳව විශේෂ අවධානය යොමු කරපු ආණ්ඩුව. ඒ වගේම අපි විශ්වාස කරනවා ගරු කථානායකතුමනි, ක්‍රියාශීලී සමාජයක් අපේ රටේ ගොඩනගෙන්න ඕනේ. ඒ ක්‍රියාශීලී සමාජයක් ගොඩනගනකොට අපි පාසල් දරුවන්ගේ ඉඳන් ඒ සංස්කෘතිය අපි ගොඩනගන්නවා. ඒකම මේ රටේ දෙමව්පියන්ට දරුවන්ට ගම්මල කියලා නගරපතර කියලා නෙවෙයි, ගම්මල පවා ඇවිදින්න යන්න එන්න උලන් ටිකක් වදින්න අවශ්‍ය පරිසරය අපි හදලා දෙන්න ඕනේ. ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරිය සලස්මක් හදලා තියෙනවා මේ ඇවිදින මන්තිරු සහ නාගරික උද්‍යාන හදන්න. ඉතින් නාගරික උද්‍යානයක් හදන්න ඇවිදින මන්තිරුවක් හදන්න මම හිතන්නේ මේ ජාතික සැලැස්මක් අවශ්‍ය වෙන්නේ නැහැ ගරු කථානායකතුමනි. මොකද දෙමව්පියන්ට පුළුවන් තමන්ගේ දරුවෝ එක්ක හවස්වරුවේ පාරෙත් ඇවිදින්. ඒක කිසිම තහනමක් නැහැ. හැබැයි කෙසේ වෙතත් ඔබතුමා ඔය සඳහන් කරන කාරණේදී අපි ඒ ප්‍රදේශයේ ජනතාවගේ වගේම සමහර ගරුතර මහා සංඝරත්නයේ ඉල්ලීම් කිහිපයක් තිබුණා. අපි සංවේදී ආණ්ඩුවක් විදියට ඒ අයගේ සංවේදී අදහස් වලට අපි අහුම්කම් දෙන්න ඕනේ. ඒ අනුව ඉදිරියේදී පරීක්ෂණයක් කළා ඒ ව්‍යාකෘති හරහා යම්කිසි හානියක් වෙනවද නැද්ද කියන එක තහවුරු කරනකම් අපි ඒ ව්‍යාකෘතිය తాවකාලික නවත්තලා තියෙනවා. ඒ හින්දා ගරු මණ්ඩලතුමනි අපි පැහැදිලිව සඳහන් කරන්න ඕනේ ජනතාවගේ අවශ්‍යතාවය මත අපි සංවර්ධනය කරනවා මිසක් දේශපාලනික අවශ්‍යතාවය මත අපි සංවර්ධනය කරන්නේ නැහැ. ඒ හින්දා අපි සංවේදී ආණ්ඩුවක් විදිහට ජනතාවට අපි අහුන් කන් දෙනවා.
විශ්වදී තුෂාරින්දිනේ අමරසේන මන්ත්‍රීතුමා ප්‍රශ්න අහනවද?
අහනවා කතානායක.
අධ්‍යාපන අමාත්‍යතුමාගේ
තුෂාර ඉන්ද්‍රනිල් මන්ත්‍රීතුමාගේ ප්‍රශ්න. ගරු කතානායකතුමනි, පළ අයන්නේ එක ශ්‍රී ලංකාවේ පිහිටා ඇති ක්‍රීඩා පාසල් සංඛ්‍යාව කොපමණද? පිළිතුර ශ්‍රී ලංකාවේ පිහිටා ඇති ක්‍රීඩා පාසල් සංඛ්‍යාව 30කි. 20/21 වර්ෂයේදී ආරම්භ කිරීමට යෝජිත ක්‍රීඩා පාසල් 4ත් සමග. දෙවැනි ප්‍රශ්නය, එම ක්‍රීඩා පාසල් නම් කවරේද? එම ක්‍රීඩා පාසල් වල නම් ඇමුණුම එක යටතේ දක්වා ඇත, සභාගත කරමි. තුන්වැනි ප්‍රශ්නය, එම එක් එක් ක්‍රීඩා පාසල් මේ වන විට ඉගෙනුම ලබන ශිෂ්‍යයන් සංඛ්‍යාව වෙන්වෙන් වශයෙන් කොපමණද?
ප්‍රශ්නය කියවන්න අවශ්‍ය නැහැ, උතුමා උත්තරය දෙන්න.
එම එක් එක් ක්‍රීඩා පාසල් මේ වන විට ඉගෙනුම ලබන ශිෂ්‍යයන් සංඛ්‍යාව ඇමුණුම එක යටතේ දක්වා ඇත, සභාගත කරමි. හතරවැනි ප්‍රශ්නය පිළිතුර, ක්‍රීඩා පාසල් ශිෂ්‍යත්වධාරී සිසුවෙකුට පෝෂණ දීමනා වශයෙන් මසකට රුපියල් 5000ක් දීමනාවක් ගෙවනු ලැබේ. එමෙන්ම ශිෂ්‍යත්වධාරී සිසුන් හට නේවාසික පාසුකම් මෙන්ම විධිමත් ක්‍රීඩා පුහුණුවීම් ලබා දෙනු ලැබේ. පාසල් ගුරු භවතුන් මගින් අමතර අධ්‍යාපනික කටයුතු සඳහා පන්ති පවත්වා ඉගෙනුම් කටයුතු සඳහා සහයෝගය ලබා දේ. පස්වැනි ප්‍රශ්නය පිළිතුර, ඔව්, පසුගිය වසර ගණනාවක සිට අක්‍රියව පැවති ක්‍රීඩා පාසල් ව්‍යාපෘතිය නවරජයේ සෞභාග්‍යයේ දැක්ම වැඩසටහන යටතේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ ග්‍රාමීය පාසල් ක්‍රීඩා ඇටතල පාසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය එක්ව ක්‍රීඩා පාසල් ක්‍රීඩා සංවර්ධන වැඩසටහනක් සඳහා ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව ක්‍රීඩා පාසල් සංඛ්‍යාව වැඩි කිරීම, ක්‍රීඩා පාසල්වල යටතල පාසුකම් සංවර්ධනය සහ ක්‍රීඩා ශිෂ්‍යත්වධාරීන් පෝෂණ දීමනාව හා අනෙකුත් දීමනා වැඩි කිරීම සම්බන්ධයෙන් ගරු ක්‍රීඩා අමාත්‍ය සමග ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් 20/20, 10/17 දින ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා 20/20, 11/30 දින අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත. ඇමනුම දෙක යටතේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව හා ඇමනුම් 3/8 අමාත්‍ය මණ්ඩල තීරණ දන්වා ඇත, සභාගත කරමි. එමෙන්ම ක්‍රීඩා පාසල් පරිපාලන විධිමත් කිරීම සඳහා මේ වන විට 20/20 ඇලයිරක් 24 අංක ධර්ම චක්‍රලේඛනය ඇමනුම 4 නිකුත් කර ඇත. එසේම 20/21 වර්ෂයේ ක්‍රීඩා පාසල් සිසුන් බඳවා ගැනීම සඳහා 20/20, 12/31 දින පුවත්පත් දැන්වීමක්ද පළ කර ඇත. ඊට අමතරව ක්‍රීඩා අමාත්‍යාංශය විසින් 20/20 වර්ෂයේදී ක්‍රීඩා පාසල් 5ක් යටිතල පාසුකම් සංවර්ධනය ආරම්භ කරන ලද අතර 20/21 වර්ෂයේදී ක්‍රීඩා පාසල් 12ක යටිතල පාසුකම් සංවර්ධනය කිරීමට නියමිතය. 20/21 වර්ෂයේ පළමු අදිය යටතේ මෙම පාසල්වල පුහුණුව සඳහා මීටර 150ක කෘත්‍රිම ධාවන පථයක් ඉදිකිරීම, 2 නේවාසිකකාර අලුත් වැඩියාව වැනි සංවර්ධන වැඩසටහන් යෝජනා කර ඇත. එසේම 20/20 වර්ෂයේ ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා අරමුදලින් සහ මෙම අමාත්‍යාංශය වෙත ලැබූ ප්‍රතිපාදන මගින්ද ක්‍රීඩා උපකරණ සහ නේවාසිකාගාර සඳහා අවශ්‍ය ඇඳන් මෙට්ට ලබා දීමට දැනටමත් කටයුතු කරමින් සිටී. ඊළඟ ප්‍රශ්නයට පිළිතුර අදාළ නොවේ.
බොහොම ස්තුතියි ගරු රාජ්‍ය අමාත්‍යතුමනි. ඔබතුමාගෙන් මම පාසල් ක්‍රීඩා පිළිබඳ ප්‍රශ්නයක් තමයි ඇහුවේ. හැබැයි මට ඒ ඔබතුමා දුන්න පිළිතුරු පිළිබඳව මම ඒක සාවධානව අහගෙන හිටියා. නමුත් අපිට දැන් මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ, දැන් අපිට ක්‍රීඩා කරන්නත් පාසලක් අරින්න ඕනේ. දැන් වසර එකහමාරක් දෙකක් තිස්සේ පාසල් අරින්නෙත් නැහැ, දරුවන්ට අධ්‍යාපනයකුත් නැහැ. දරුවනුත් අද විශාල අනාථභාවයකට පත් වෙලා ඉන්නවා. දරුවන්ට අකුරු කරවන ගුරුවරුනුත් අද විශාල අනාථභාවයකට පත් වෙලා ඉන්නවා. දරුවන්ගේ දෙමව්පියන් හැටියට අද දෙමව්පියනුත් විශාල ඉච්ඡාබංගත්වයකට පත් වෙලා තියෙනවා. ආණ්ඩුවට ඒ තුන් ආකාර පාර්ශ්වයන්ගෙන් දැඩි චෝදනා එල්ල වෙන අවස්ථාවක්. දැන් ඊයේ පෙරේදා කොරෝනා සම්බන්ධ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නිලිකා මලවිගේ මැතිනිය එතුමිය ප්‍රකාශයක් කළා කියලා BBC නාලිකාවල පවා මාධ්‍යවල පවා ගියා මේ රටේ පාසල් දැන් අරින්න පුළුවන් එහෙම ප්‍රශ්නයක් නැහැ කියලා. හැබැයි එතුමියම ආපහු නිවැරදි කිරීමක් කරලා තිබුණා. මම එවැනි ප්‍රකාශයක් කළේ නැහැ. මේක සම්පූර්ණයෙන් සාවද්‍ය ප්‍රකාශයක් කියලා. ඇත්තරම අදටත් අපි පිළිගන්න දැන් තිබිය යුතු ප්‍රධානම කාරණය තමයි දරුවන්ට එන්නත ලබා දිය යුතුයි, ගුරුවරුන්ට එන්නත ලබා දිය යුතුයි. එහෙම සුරක්ෂිත කරලා
ප්‍රශ්නේ අහන්න ඇමතුමා.
ඔව් මගේ ප්‍රශ්නය දැන් ගුරුවරුන් පවා මේ ඔන්ලයින් ක්‍රමයෙන් අතින් වියදම් කරන්න තමයි මේවා කරේ. දැන් අමාත්‍ය අනුකමිටුවෙන් ගුරුවරුන් අමාත්‍ය අනුකමිටුවෙන් ගුරු විදුහල්පති වැටුප් ප්‍රශ්නය පිළිබඳව ඒ ලබා දුන්න නිර්දේශය රුපියල් 5000ක දීමනාව
මන්ත්‍රීතුමා ප්‍රශ්නය අහන්නේ.
ඒක තමයි අහන්න කතාව. ඒක තමයි
ප්‍රශ්නය කෙලි කිසිම
අහන්නේ. ඒ ගුරු ඒ රුපියල් 5000ක් පිළිබඳ දීමනාව ඉන්න ඒක තමයි අහන්නේ.
ඔව්.
රුපියල් 5000ක් පිළිබඳ දීමනාව ගුරු සංගම් විසින් පිළිගන්නේ නැහැ. ගුරු සංගම් විසින් පිළිගන්නේ නැහැ.
ඉතින් ඒක වෙනම ප්‍රශ්නයක්.
ඔබතුමන්ලගේ ස්ථාවරය මොකද්ද? ඒ තීන්දුව හා සම්බන්ධයෙන් ඔබතුමන්ලගේ ස්ථාවරය මොකද? මොකද තවම ශිෂ්‍යයන් සහ ගුරුවරුන් නිදල්ලේ.
මේ මීට වසර කීපයකට ප්‍රථම නම් මං හිතන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙනම ගියේ, ක්‍රීඩා අමාත්‍යාංශයේ වෙනම ගියේ. මේ වනිට වර්තමානයේ තුල අපි අධ්‍යාපන අමාත්‍යාංශයයි ක්‍රීඩා අමාත්‍යාංශයයි එකට බැඳිච්ච වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නේ. මං හිතන්නේ ඒකට සුදුසුම පිළිතුරු ලබා දෙන්නට ක්‍රීඩා ඇමතුමාට පුළුවන් වෙයි. මම හිතන ක්‍රීඩා ඇමතුමා මේ සම්බන්ධව පිළිතුරු ලබා දෙයි කියලා.
ගරු කතානායකතුමනි, මෙතුමා මේ ඇහුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අහන්න ඕන ප්‍රශ්නයක්, අධ්‍යාපන අමාත්‍යාංශයෙන්, ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අහන්න ඕන ප්‍රශ්නයක්, අධ්‍යාපන අමාත්‍යාංශයෙන්. ඉතින් එහෙනම් ඔබතුමා පළවෙනිම කාරණය තමයි ඔය ප්‍රශ්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අහන්න, ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අහන්න ඕන ප්‍රශ්න ටික ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අහන්න.
ඒක මෙතෙන් නෑ.
ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය හැටියට වගකීතු රාජ්‍ය අමාත්‍යවරයෙක් හැටියට ඔබතුමාලගේ තීරණය මොකද්ද? දැන් ඒක වෙනසක් නැද්ද කියන ගැහුවේ මම. මේ ඔබතුමා කලබල වෙන්නපා.
දැන් මං හිතන්නේ ඔබතුමාට පැටලිලා.
හරි. ඔව් මෙතුමා.
පාසල ක්‍රීඩාව සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා නම් ඒක ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අහන්න පුළුවන්. අපි ඒකට එකපාරට උත්තරයක් දෙන්නම්. ඒකම මේ පාසල් අරින්න ප්‍රශ්නයක් තියෙනවා, කවදාවත් පාසල් විවෘත කරන්න කියලා ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අහන්න පුළුවන්. මේක ප්‍රශ්නයක් නැහැ නේ සර්. නිකන් මේ පටලවා ගන්න ඕනේ නැහැ නේ දෙක.
හරි.
ඔබතුමා අධ්‍යාපනයේ බාරව රාජ්‍ය අමාත්‍යවරයෙක් හැටියට මම ඔබතුමාගෙන් මේක අහන්නේ.
එතුමා
අහන්න, එතකොට අපිට උත්තර දෙන්න පුළුවන්. ඔයා මේ වෙනින් ඇයින්ගෙන් අහන්න ඕන ප්‍රශ්න මේ මෙතනින් අහන්න යන්නේ ලෑස්ති වෙන්න එපා. මම හිතන්නේ ඕක තමයි.
ඔබතුමා උත්තර
දෙන්න නැහැ. මොලේ මඤ්ඤං වුණාම තියෙන ගැටලුව ඔය.
උත්තර දෙන්න නැහැ කියලා ඉඳගන්නේ.
ප්‍රශ්නේ අහන්නකෝ. ගරු කතානායකතුමනි ප්‍රශ්නයක් අදාළ අමාත්‍යාංශයට අදාළ විදියට අහන්න කියන්නකෝ.
ඔව්. ඔව් අමරසේන මන්තෝ.
ඒ නැති. මම අහන්නේ ගුරු වැටු විෂමතා විසඳීම සඳහා පත් කරපු අමාත්‍ය අනුකමිටුවෙන් දුන්න
යෝජනාව. ඒක අදාළ නැහැ.
ඉලගන්නේ නැහැ. එතකොට ඔබතුමාලා ස්ථාවරය මොකද්ද?
ඔබතුමා උත්තර දෙන්නේ නැත්නම් ඒක අදාළ නැහැ කියලා නිකන් ඉන්න කරුවේ මුතුමා.
අදාළ නැහැ.
හරි, බොහොම ස්තුතියි. නෑ, දෙවෙනි ප්‍රශ්නේ ඔය. දෙවෙනි අතුරු
ප්‍රශ්නේ. මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය ඊයේ හදිසි නීති විවාදයේ අවස්ථාවේ මේ තමුන්නාසලගේ ආණ්ඩු පක්ෂයේ කැබිනට් ඇමතිවරයෙක් කිව්වා මේ වෙනකොට
ගුරුවරුන් 400කට අධික ප්‍රමාණයක් කොවිඩ් රෝගය නිසා මේ පෙළපාලි යාම නිසා රෝගී වෙලා ඉන්නවා. ඒ අයගෙන් 25ක විතර ප්‍රමාණයක් මැරිලා තියෙනවා කියන එක. ඒතකොට මම අහනවා මේ වෙනකොට දවස ගානේ මිය යන අවුරුදු 60ට වැඩි අයත් මේ පෙළපාලි ගිය හින්දාද? එතකොට අර සුනිල් දිප්තිස් නායක වගේ අයත් මැරෙන්නේ මේ
ගරු මන්ත්‍රීතුමා, කමන්නේ මම ඔබතුමාට උත්තරේ දෙන්නම්. දැන් ඔබතුමාට උත්තරේ දෙන්නම්. ගුරුවරු විතරක් නෙවෙයි ගියේ, මමත් දන්නවා. මමත් වෘත්තියෙන් ගුරුවරයෙක්නේ. ඒ ගුරු ගැටලුව පිළිබඳව අපි දන්නවා. හැබැයි ගුරුවරු විතරක් නෙවෙයි, මේ මේ රස්තියාදු ගහන කණ්ඩායමනුත් අරගෙන ගිහිල්ලා තිබුණා. ඒක නිසා අවුරුදු 60ටත් වැඩි අය යන්නේ නැති ඒ පෙළපාලි.
ඒක ඔබතුමාට අදාළ නැත්නම් උත්තර නොදී නිකන් ඉන්න. හරි, බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. සිවඥානම් ශ්‍රීතරන් මැතුමා. ඇබ්සන්ට්. මේ අනවශ්‍ය ප්‍රශ්නට උත්තර දෙන්න යන්න එපා, අදාළ නැතිව. ගරු ශාන්ත බණ්ඩාර මැතුමා.
මම අහනවා ගරු කතානායකතුමනි.
සෞඛ්‍ය මැතුමාගෙන් ඇසීමට.
පිළිතුරු ලබා දෙනවා කතානායකතුමනි. එක 2019 වර්ෂයේ මියුන රෝගීන් මියගිය රෝගීන් සංඛ්‍යාව 100කි. 2020 වර්ෂයේ මියුන රෝගීන් මියගිය රෝගීන් සංඛ්‍යාව 104කි. ආ දෙක මියුන රෝගයේ පැතිරීම වළක්වා ගැනීම සඳහා රෝග ආවේක්ෂණය සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සහ ප්‍රජාව දැනුවත් කිරීම සහ ප්‍රතිජීවක ඖෂධ ප්‍රතිකාරය ලබා දීම යන මාතෘකාව යටතේ ගෙන ඇති ක්‍රියාමාර්ග පහත පරිදි වේ. රෝග ආවේක්ෂණය ලෙප්ටොස්පයිරෝසිස් රෝගයේ බවට සැක කරන සෑම රෝගියෙකුගේම තොරතුරු, එම රෝගියා පදිංචි ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෙත දැනුම් දෙන අතර මහජන සෞඛ්‍ය පරීක්ෂක විසින් එම රෝගියාගේ නිවසට ගොත් එම රෝගියාට මෙම රෝගය වැළඳීමට හේතු සාධක සොයා බලන අතර ඒ අනුව එම නිවසේ හෝ එම රෝගියා ඇසුරු කළ අය අතර සමාන රෝග ලක්ෂණ සහිත තවත් අය සිටියදැයි විමසා බලා ඒ අය පරීක්ෂා කර ප්‍රතිකාර සඳහා යොමු කරනු ලැබේ. රෝගය වැළඳීමට ඇති අවධානම් සාධක හඳුනාගෙන ඒවා අවම කිරීමට අවශ්‍ය උපදේශා රෝගයෙන් වැළකීම සඳහා ගත යුතු වෙනත් ක්‍රියාමාර්ග පිළිබඳ නිවැසියන් සහ සෙසු අය දැනුවත් කිරීම සිදු කරනු ලැබේ. ලෙප්ටොස්පයිරෝසිස් රෝගය පිළිබඳ දත්ත විශ්ලේෂණය කිරීම මගින් එම රෝගය පැතිරීමේ වැඩි අවධානමක් සහිත ප්‍රදේශ හඳුනා ගන්න අතර එම අවධානම් පිළිබඳ වැඩිදුර අධ්‍යයනය මගින් රෝග පාලනය සඳහා අවශ්‍ය ක්ෂණික පියවර ගනු ලැබේ. රෝගය පිළිබඳ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සහ ප්‍රජාව දැනුවත් කිරීම, රෝගය පිළිබඳව සහ රෝගය වැළඳීමෙන් වැළකීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ ජනතාව නිරන්තරයෙන් දැනුවත් කිරීම සිදු කරනු ලැබේ. සෑම වගාකණ්ඩයක් ආරම්භයට සමගාමීව විද්‍යුත් මාධ්‍ය හරහා දැන්වීම් සහ වාර්තාමය වැඩසටහන් මගින් ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරනු ලැබේ. රෝගය බහුලව ව්‍යාප්ත වී ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසවල ගොවි සමිති, කෘෂිකර්ම සහ පශු නිලධාරීන් ඇතුළු ව්‍යාප්තිය පාලනයට දායක වන නිලධාරීන් දැනුවත් කිරීම සඳහා අවශ්‍ය වැඩමුළු පැවැත්වීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ මගින් වාර්ෂිකව ලබා දෙනු ලැබේ. රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ රෝගී සත්කාර රෝහල් වෙත ලබා දී ඇත. රෝගය වැළඳීම වැළැක්වීම සඳහා ලබා දෙන ප්‍රතිජීවක ඖෂධ ප්‍රතිකාරය පිළිබඳව රෝගය වැළඳීමට අවධානමක් ඇති ක්‍රියාකාරකම් වලට විශේෂයෙන් ජලය සහිත පරිසරයක වැඩ කරන පුද්ගලයන්ට ඩොක්සිසයික්ලින් නැමැති ප්‍රතිජීවක ඖෂධය සතිපතා ගැනීම මගින් රෝගය වැළඳීම වළක්වා ගත හැකි අතර සියලු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සහ රෝගය සඳහා අවශ්‍ය තරම් ප්‍රතිජීවක ඖෂධ දිස්ත්‍රික් බෙහෙත් ගබඩා හරහා නිකුත් කරනු ලැබේ. මෙම ඖෂධය බෙදා හැරීම පිළිබඳ වසංගත රෝග විද්‍යා අංශය මගින් නිරන්තරයෙන් පසු විපරම කරනු ලැබේ. ඈ පැන නොනගි. ගරු කතානායකතුමනි, මා ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම රාජ්‍ය අමාත්‍යතුමාට ඉතාම සාර්ථකව අවශ්‍ය සියලුම කරුණු සහිතව ඒ පිළිතුරු ලබා දීම සම්බන්ධයෙන්. ඒ වගේම ඔබතුමා විශේෂ අමාත්‍යවරයා හැටියට ඖෂධ නියාමනය පිළිබඳව මේ වෙලාවේ විශේෂයෙන්ම මම අහන්න කැමති. අද වර්තමානයේ අපි දන්නවා රට තුළ එන්නත් කරන අපේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තුමාගේ නායකත්වයෙන්, ඒ වගේම අග්‍රාමාත්‍යතුමා ඇතුළු ආණ්ඩුව, සෞඛ්‍ය අමාත්‍යාංශය, සියලු ආරක්ෂක අංශ එකතු වෙලා ඉතාම විධිමත්ව කරගෙන යනවා. අපි බලාපොරොත්තු වුණාටත් වඩා අඩු කාලයකදී තරුණ අයට එන්නත් ලබා දීම සඳහාත් වැඩපිළිවෙල ආරම්භ කරලා තියෙනවා. ඒ අතරතුර ගරු අමාත්‍යතුමනි, තාම විශේෂයෙන්ම සමහර දිස්ත්‍රික්කවල එන්නත් ලබා දීමේ ඒ ක්‍රමවේදය MOH ඔෆිස් හරහා ක්‍රියාත්මක වෙනවා. සමහර ප්‍රදේශවලට තාම එන්නත් එකක්වත් ලබා දුන්නේ නැති ප්‍රදේශ තියෙනවා. ඉතින් අපිට ඒ ප්‍රදේශවල ජනතාව නිරන්තරයෙන් කතා කරා, විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල. ඒ නිසා මම ඔබතුමෙන් අහන්න කැමති, අර තරුණ අයට ලබා දෙන එන්නත් කරන්නේ ඉතාම වැදගත්. ඒ වගේම අර තාම එන්නතක් ලබා ගත්ත නැති ප්‍රදේශ තියෙනවා නම් ඒවට කඩිනමින් එන්නත් ලබා දෙන්න කටයුතු කරනවාද කියලා.
ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමා පැවසුවා නිවැරදි. රටේ ඇතැම්
ග්‍රාම සේවා නිලධාරී කොට්ටාසේ තියෙනවා එන්නත් ලැබීමේ යම්කිසි ප්‍රමාදයක් සිදු වුණා. ඒකට ප්‍රධාන හේතු කාරණා දෙකක් තියෙනවා. එකක් සයිනෝෆාම් මෙන්නත ලබා දීම සඳහා තෝරාගත් දිස්ත්‍රික්කවලට සයිනෝෆාම් මෙන්නත ලැබීමේ යම්කිසි ප්‍රමාදයක් සිදු වුණා. විශේෂයෙන්ම චීනයේ ඇති වුණු තත්ත්වයත් එක්ක ඒ රටේ ඉහළ රෝගීන් ප්‍රමාණයක් වාර්තා වීමත් එක්ක එන්නත් කරන්නේ චීනයට මුල් තැන දීම නිසා එම රටෙන් අපිට එන්නත් ලැබෙනකොට අන්තිම එන්නත් ඔගේ ලැබෙන්න දවස් කීපයක ප්‍රමාදයක් සිදු වුණා. නමුත් ඒක මිට දින දෙකකට පෙර ලැබුණා. ඊයේ හවස් වෙනකොට අපි එන්නත් සියල්ල දිස්ත්‍රික්ක වලට බෙදලා හමාර කරා. අපි හිතනවා ලබන ඉරිදා වෙනකොට ඒ අඩුපාඩුවක් තියෙන සියලුම ග්‍රාම සේවා නිලධාරී කොට්ටාෂ වලට එන්නත් කරන්නේ දීලා ඉවර කරන්න පුළුවන් කියලා. ඊට අමතරව දිස්ත්‍රික්ක කිහිපයක ඒ දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂකවරුන්ට තමයි ඒ දත්ත ලබලා දීලා තිබුණේ අවශ්‍ය එන්නත් ප්‍රමාණය කොපමණද කියලා. ඒ දත්ත ලබා දීමේදී යම් යම් අඩුපාඩු වෙලා තිබුණා ගණනය කිරීමේදී. මොකද 2012 වර්ෂයේ ජනසංගණනය මත පදනම් වෙච්ච ප්‍රක්ෂේපිත අගයක් මත තමයි ඒ ගණනය කිරීම කරලා තිබුණේ. ඉතින් නිසා තමාර තැන්වල 3000ක 4000ක වෙනසක් වෙලා තිබුණා. ඉතින් ඒ අඩුපාඩුව නිවැරදි කරන්න මේ වෙනකොට කටයුතු යොදලා තියෙනවා. ලබන ඉරිදා වෙනකොට ඒ අඩුපාඩු තියෙන සියලුම ග්‍රාම සේවා නිලධාරී කොට්ටාසේ වලට අවුරුදු 30ට වැඩි සියලු දෙනාට එන්නත් කරන්නේ නිමා කරන්න පුළුවන් වෙනවා ගරු මන්ත්‍රීතුමනි.
ගරු කතානායකතුමනි මම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ අපේ සහෝදර පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දලවත්.
සුති ගරු ශාන්ත බණ්ඩාර මන්ත්‍රීතුමනි, ගරු මාතෘතුමනි, අපි දන්නවා මුලින්ම අවුරුදු 60ට වැඩි ලාංකිකයන්ට එන්නත් කරන්නේ කළ යුතුයි කියන අවස්ථාවේ අද මේ අවුරුදු 60ට වැඩි අය නිරපරාදි මැරෙනවා කියලා කිඹුල් කඳුළු හෙලන විපක්ෂයේ එදා කලේ ඉන්ජෙක්ෂන් එක ගහන්න එපා, ඉන්ජෙක්ෂන් එක ගහන එක අදාලට පත් කරපු එක. හැබැයි එහෙම තියෙද්දී අපි රට පුරා අවුරුදු 30යි 60යි අතර ඒ විදිහට ඉන්ජෙක්ෂන් එක ගහද්දි දෙවෙනි රැල් වෙනකොට මිනිසුන්ටම එන්නත් කරන්න අවශ්‍යතාවය දැනුණා. ඒකී ඒ ප්‍රකාරව අපි අද එන්නත් කරේ තම සාර්ථක ලෙස ඔබතුමාලගේ නායකත්වයෙන් කරලා තියෙනවා. විශේෂයෙන් මම මේ ප්‍රශ්නේ යොමු කරන්නේ දැන් අද අවුරුදු 20යි 30යි අතර තරුණ ප්‍රජාවට සීග්‍රේන් එන්නත් කරන්නේ කරනවා. එතකොට මන්නාරමෙන් පටන් ගත්තාම නුවර දිස්ත්‍රික්කයට නුවර මැඩවුනා ගැහුවා. ඊගාවට මන්නාරමට ගියාම ඊට පස්සේ පුත්තලමට ගියාම ඊට පස්සේ මිනුවන්ගොඩට ෆයිසර් එක ඒ විදිහට ගහගෙන යනවා. ඉතින් විශේෂයෙන්ම ඔබතුමාලා ගත තීරණේ නිවැරදි. රටේ තරුණ අය තමයි වැඩි හරියක් විදේශ රටවල් වලට අධ්‍යාපනය සඳහාම යන්නේ. ඒකම අපි දන්නවා කොළඹ දිස්ත්‍රික්කයේ තමයි විශ්වවිද්‍යාල ප්‍රවේශයේ වැඩිම සෙට් ස්කෝර් එක තියෙන දිස්ත්‍රික්කය. මේක මම ඔබතුමාගෙන් ඉල්ලීම කරන්නේ මුළු ලංකාවටම තරුණ අවුරුදු 20යි 30යි ප්‍රජාවට වැඩිදුර අධ්‍යාපනය සඳහා යන අයට, ඒ තරුණ ප්‍රජාවට විදේශ රටවලට යන අයට පුළුවන් වෙනම නම් ෆයිසර් එක දෙන්න පුළුවන් නම් වඩා හොඳයි. ඒක මගේ විශේෂ ඉල්ලීම තමයි. කොළඹ දිස්ත්‍රික්කයටත් අපි දැක්ක හම්බන්තොට ලබා දෙනවා කියලා විවේචනය කරනවා. හැබැයි මේක පොදුවේ නිර්ණායකත් එක්ක ඔබතුමා තීරණය කරන්නේ. සමහර ලාවට ඒ ආධාර ලබා දෙන රටවල් තමයි තීරණය කරන්නේ මොන දිස්ත්‍රික්කයට දෙන්න ඕනේ. මම ජනගහනත්වයේ සමාලලට බලනවා. ඉතින් මම විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා ඒ තරුණ ප්‍රජාවට ලබා දෙන්නත් කරන්නේ තුල කොළඹ දිස්ත්‍රික්කයටත් යම් ඉඩකඩක් තියෙනවද කියන කාරණය සහ ඒ විදේශගත අධ්‍යාපනය සඳහා විදේශගත රැකියාව සඳහා යන ඒ තරුණයන්ට අවුරුදු 20යි 30යි තරුණයන්ට යම් ආකාරයේ ප්‍රමුඛතාවයක් එක්ක ඉතාමත් සුමට ක්‍රියාවලියක් අපි දන්නා දෘඪ ක්‍රියාවලියක් තියෙනවා. ලියාපදිංචි වෙලා ඒ ආකාරයට අධ්‍යාපනය ලබන දරුවන්ට ෆයිසර් එක ලැබෙන. නමුත් අපිට ඊට එහාට ගිහිලා කොළඹ දිස්ත්‍රික්කයට විශේෂීකරණය වෙච්ච මුළු ලංකාවටම බලපාන පරිදි තරුණයන්ට යම් අවස්ථාවක් ලබා දෙන්න හැකියාව තියෙනවද කියන කාරණේ සහ අවධානය යොමු කරන්න කියන කාරණේ ඔබතුමාට මතක් කරන්න කැමතියි.
ගරු මන්ත්‍රීතුමනි, අපේ ආරම්භක ඉලක්කය තිබුණේ අවුරුදු 60ට වැඩි සියලු දෙනාට එන්නත් කරන්නේ නිමා කරන්න. ඒ කටයුතු නිමා වෙනවත් එක්කම 30 60 කාණ්ඩයට එන්නත් ලබා දීම ආරම්භ කෙරුණා. එයත් දැන් සාර්ථකව කෙරීගෙන ගිහිල්ලා අවසන් අදියරේ තියෙන්නේ. තවත් සුළු පිරිසකට විතරයි ලබා දෙන්න තියෙන්නේ. ඒත් එක්කම 20-30 කාණ්ඩයට එන්නත් ලබා දීමත් දැන් ආරම්භ කරලා තියෙනවා. එතකොට අපේ බලාපොරොත්තුව තමයි තව සති 6ක වගේ කාලෙකින් අවුරුදු 20ට වැඩි මේ රටේ සියලු දෙනාටම එන්නත් දීලා නිමා කරන එක. ඉතින් ඒ වෙනුවෙන් විශේෂයෙන්ම තරුණ අයට ලබා දෙන එන්නතේ වර්ගය පිළිබඳව මම හිතන්නේ ලොකු ප්‍රශ්නයක් ඇති කරගත යුතු නෑ. මොකද ලෝකේ කරපු පර්යේෂණ වලින් පෙන්ලා ගිහිල්ලා තියෙනවා මොන වර්ගයේ එන්නතක් වුණත් මේ තරුණ අයට ලබා දුන්නට පස්සේ ඉතාම හොඳ ප්‍රතිශක්තියක් ඇති කරනවා කියලා. ඒක ෆයිසර් වුණත් සයිනෝෆාම් වුණත් වෙන වර්ගයක එන්නතක් වුණත් විශේෂයෙන්ම තරුණ අයට ලබා දීමේදී උන්ගේ ප්‍රතිශක්තිය ගෙඩනගීමේදී සැලකිය යුතු වෙනසක් ඇති වෙන්නේ නෑ. ඒ වගේම ඔබතුමා ෆයිසර් එන්නත ගැන විශේෂයෙන් අහපු නිසා කියන්නේ අපිට මේ වෙනතේ ඒ ෆයිසර් සමාගම දීපු ෂෙඩියුල් එක අනුව බෙදා හැරීමේ මේ කාලසටහන අනුව සෑම සතියකටම ලක්ෂයක් තමයි දෙන්න අපිට. ඇත්තම ගිය මේ අවුරුද්දේ ජනවාරි මාසේ තමයි අපි මේ ගිවිසුම අත්සන් කළේ. අපි තමයි මේ කලාපීය රටවල් වලින් ගත්තොත් මේ ආකාරයට පයිසෙන් නැත ලබා ගැනීමේ ප්‍රමුඛතාව ලැබුණේ. සතියකට ලක්ෂයක් වගේ තමයි දැනට ලැබෙන්නේ. නමුත් අපිට ඔක්තෝබර් මාසේ ඉඳන් ඉහළ ප්‍රමාණයක් පයිසෙන්නත් මාත්‍රා ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. මාත්‍රා මිලියන 4ක් පමණ ලැබෙනවා ඔක්තෝබර් මාසේදී. එතකොට මම හිතන්නේ සමහර අයගේ උනන්දුවක් තියෙනවා පයිසෙන් නැත ලබා ගන්න, විශේෂයෙන්ම මේ විදේශගත වෙන රැකියා සඳහා බලාපොරොත්තු වෙමින් ඉන්න අය. ඉතින් ඔවුන්ට විශේෂ ප්‍රමුඛතාවක් ලබා දෙන්න අපිට පුළුවන්කම ලැබෙයි. ඉහළ ප්‍රමාණයක් පයිසෙන්නත් අපිට ලබන මාසේ ලැබීමත් සමග.
ප්‍රශ්නයක් අහන්න ගරු ඇමතුමා, දැන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ 60ට වැඩි අය මාත්‍රා දෙකම බොහොම සාර්ථකව කරා, 100ට 100ක්ම ඉවරයි. ඒ වගේම 30ට වැඩි අයට තාම මාත්‍රා එකක්වත් දුන්නේ නැහැ. ඒ නිසා අපිට අවශ්‍ය වෙලා තියෙනවා, අද මම වෛද්‍යවරුත් එක්ක කතා කරාම අපිට එන්නත් 60,000ක් වගේ අවශ්‍ය වෙලා තිනවා. ඔබතුමා පුළුවන් නම් අපිට ඒ 60,000 ලබා දුන්නොත් 30ට වැඩි අයටත් අපිට බොහොම සාර්ථකව කරගන්න පුළුවන්.
ගරු මන්ත්‍රීතුමනි, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතැම් ග්‍රාම සේවා නිලධාරී කොට්ටාශවල තමයි ප්‍රශ්නේ තියෙන්නේ, හැමතැනම නෙමෙයි. ඒ සඳහා අවශ්‍ය ඒ 60,000ක ප්‍රමාණය මේ වෙනකොට වසංගත රෝග විද්‍යායකකෙන් නිදහස් කරන්න කටයුතු යොදලා තියෙනවා. මම හිතන්නේ මේ ඉරිදා වෙනකොට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ 30ට වැඩි සියලු දෙනාට එන්නත් කරන්නේ නිමා කරගන්න පුළුවන්කම ලැබේ.
හරි, බොහොම ස්තුතියි. ජගත් කුමාර සුමිත්‍රා රච්චි මන්ත්‍රීතුමා.
ගරු කථානායකතුමනි, මම ප්‍රශ්නේ ඉදිරිපත් කරනවා.
මුදල් අමාත්‍යතුමා. ඔව්, සේමසිංහ මන්ත්‍රීතුමාට දෙන්න.
ගරු කථානායකතුමනි, සති දෙකක කාලයක් ඉල්ලා සිටිනවා.
සමන්පී හේරත් මන්ත්‍රීතුමා. හැබ්ස්,
මම අහන ගරු කථානායකතුමනි.
මුදල් අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, ප්‍රශ්නය අයන්නේ එක පිළිතුර. සුරාබද්දු දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යභාරයේ කවරේද? සුරාබද්දු දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යභාරයන් වන්නේ මධ්‍යසාර සහ දුම්කොළ කර්මාන්තයන් නියාමනය කිරීම, පත්පැන් සහ දුම්කොළ වලින් ලැබෙන බදු ආදායම එකතු කිරීම සහ ආරක්ෂා කර ගැනීම, සුරාබදු ආඥා පනත සහ දුම්කොළ බදු පනත බලාත්මක කිරීම, විෂ වර්ග අබින් සහ අන්තරාගත ඖෂධ ආඥා පනත සහ මාදක ඖෂධ සහ මනෝවර්තන නීති විරෝධී ලෙස ජාවාරම් කිරීමට එරෙහි සම්මුති පනත ක්‍රියාත්මක කිරීම සහ දුම්කොළ සහ මධ්‍යසාර ජාතික අධිකාරී පනත ක්‍රියාත්මක කිරීමයි. ආයන දෙක, ශ්‍රී ලංකාව තුළ පිහිටා ඇති මුළු සුරාබදු ස්ථාන සංඛ්‍යාව අහලා තිනවා. ඒ සංඛ්‍යාව 152කි. එම සංඛ්‍යාව සමන්විත වන ආකාරය ඇමුණුම එක ලෙස මා සභාගත කරනවා. ගරු කථානායකතුමනි, ආයන තුන, එම සංඛ්‍යාව එක් එක් දිස්ත්‍රික්කයනුව වෙන්වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මේ සභාවට දන්වන්නේද? ඔව්, එම සංඛ්‍යාව එක් එක් දිස්ත්‍රික්කයනුව බෙදී යන ආකාරය ඇමුණුම 2 දක්වා එය මේ සභාගත කරනවා. ප්‍රශ්නය ආයන්න, සුරාබදු දෙපාර්තමේන්තුවේ සිටින මුළු නිලධාරීන් සංඛ්‍යාව 1272, එනම් 2020 ජනවාරි 21 දිනට. එම සංඛ්‍යාව එක් එක් දිස්ත්‍රික්කයනුව වෙන්වෙන් වශයෙන් කොපමණද කියලා අහලා තිනවා. එය ඇමුණුම් 3 ලෙස මා ඉදිරිපත් කරනවා. ආයන්න 3, සුරාබද්දු දෙපාර්තමේන්තු රාජකාරී කටයුතු සඳහා එම නිලධාරීන් සංඛ්‍යාව ප්‍රමාණවත් වන්නේද? දැනට තනතුරු පුරප්පාඩු වලට බඳවා ගැනීම සිදු කරමින් පවතී. ආයන 4, සුරාබද්දු දෙපාර්තමේන්තුව සඳහා නව නිලධාරීන් බඳවා ගැනීමට කටයුතු කර තිබේද? යන්න එතුමා මේ සභාවට දන්වන්නේද? ඔව්, විවෘත බඳවා ගැනීම යටතේ සුරාබද්දු පරීක්ෂක තනතුරු 38ක්, සුරාබද්දු නියාමක තනතුරු 88ක් සහ සුරාබද්දු නියාමක රියදුරු තනතුරු 17ක් සඳහා බදවා ගැනීම සිදු කිරීමට මේ වන විට කටයුතු කෙරෙමින් පවතී. ප්‍රශ්නය ඈ යන්න නොයසේ නම් මේ මන්ද පැනන් නොනකි.
ගරු කථානායකතුමනි, විශේෂයෙන් මම හිතනවා ඒ කුරුණෑ දිස්ත්‍රික්කේ ගත්තොත් එහෙම මම දන්න විදිහට ප්‍රධාන වශයෙන් සුරාබදු මධ්‍යස්ථාන 2ක් ක්‍රියාත්මක වෙනවා. එතකොට අද මේ වන විට මතුවලා තියෙන ගැටලුව තමා විශේෂයෙන්ම නිරෝධායන ඇඳිර නීතියත් එක්ක මේ ගෙවල් වල අද මේ තේවක් කරන පෝච්චියට පවා මං හිතන්නේ ගහලා හොරත් මත්පැන් මං හිතන්නේ පාවිච්චි කරන තත්ත්වෙට හදා ගන්න තත්ත්වෙට පත් වෙලා තියෙනවා. ඉතින් මං හිතන සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉන්නේ 14ක් විශාල කාර්යභාරයක් මේ වෙනින් කරනවා. මම ඔබතුමායන් අහන්න කැමති වාර්ෂිකව කොපමණ බදු මුදලක් මං හිතන්නේ මේ සුරාබදු දෙපාර්තමේන්තුව විසින් රජයට ලබා දෙනවද කියලා.
මට හරියටම මෙතනදී ඒකට උත්තරයක් ලබා දෙන්නට බැහැයි ගරු කතානායකතුමනි. මම ඒ පිළිබඳව හරියටම ඒ මුදල් ප්‍රමාණය මම හොයලා බලලා ඔබතුමාට දැනුම් දෙන්නට කටයුතු කරන්න.
ඒ වගේම මගේ දෙවැනි අතුරු ප්‍රශ්නේ විශේෂයෙන්ම ගරු අමාත්‍යතුමනි, දැන් මේ වන විට මේ සුරාබද්දු මධ්‍යස්ථාන ඇත්තරම දීර්ඝ කාලයක් පවත්වාගෙන ගියේවා. මේ වෙද්දි මේ බොහෝ මධ්‍යස්ථාන ප්‍රතිසංස්කරණය කළ යුතු තැනට පත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි දැන් අපේ කුලියපිටියේ තියෙන සුරාබද්දු මධ්‍යස්ථානය ගත්තොත් එහෙම ඩබල් කැබ් එකක් තියෙනවා. ඒක තල්ලු කරලා තමයි ස්ටාර්ට් කරන්න ඕනේ. ඉතින් ඒ තැනට මම හිතන්නේ මේ නිලධාරීන්ට පහසුකම් ඇත්තරම අවම තත්ත්වයක තමයි තියෙන්නේ. ඒ වගේම මේ මධ්‍යස්ථානවල මම හිතන්නේ පිරිසකර කිරීම කටයුතු කරන්න ඕනේ. ඉතින් ඒ වගේම මම හිතන්නේ අවශ්‍ය පහසුකම් අපි ලබා දිය යුතු නම් දැන් මේ වර්තමාන තත්ත්වෙත් එක්ක ඇත්තරම මේ දේවල් කරන්න අමාරුයි. නමුත් නව්‍යකරණයකින් යුක්තව මේ සුරාබද්දු මධ්‍යස්ථාන මම හිතන්නේ ඒ අවලට අවශ්‍ය පහසුකම් ලබා දුන්නොත් එහෙම මීට වඩා වැඩි සේවාවක් අපිට ලබා ගන්න හැකියාව තියෙනවා. ඉතින් මේ වෙනුවෙන් මම හිතන්නේ අවශ්‍ය මධ්‍යස්ථාන ප්‍රතිසංස්කරණය කරන්නට අවශ්‍ය දායකත්වය මුදල් අමාත්‍යාංශය හරහා ලබා දෙනවාද, ඒ වගේම මේ මධ්‍යස්ථානවලට අවශ්‍ය ඒ වාහන පහසුකම් ලබා දීමට කටයුතු කරනවාද කියන එකත් ඔබතුමාගෙන් දැනගන්න කැමතියි.
කතානායකතුමනි, විවිධ අවස්ථාවල් අපි ලබා දීලා තියෙනවා ඒ සියලුම දෙපාර්තමේන්තුවලට මුදල් අමාත්‍යාංශය විසින් ඒ අයගේ අඩුපාඩු ගැන වාර්තා කරන්නටත් ඉදිරි අයවැය ලේඛනයට ඇතුළත් විය යුතු ප්‍රාග්ධන සඳහා වෙන් කිරීමට අවශ්‍ය මුදල් ගැනත් දන්වන්නට. ඉතින් මම හිතන්නේ එවැනි අඩුපාඩු තියෙන තැන්වලදී ඒවා ඒ අය කරලා ඇති. එහෙම කරලා තිබෙනවා නම් අපි ඒවා සලකලා බලලා ඉදිරියේදී මේ කටයුතු කර ගැනීමට පහසු වෙන විදියට එවැනි මුදල් ලබා දෙන්නට පුළුවන් වෙනවා. ඒනට ඔබතුමා කිව්වා වගේ මේ කාලය ඉතාමත්ම අමාරු කාලයක්. ප්‍රාග්ධන වියදම් වලට අලුතෙන් මුදල් වෙන් කිරීමේදී ඉතාමත්ම විශේෂිතව සැලකිලිමත් වෙන්නට අවශ්‍යයි. රජයේ වාහන රාශියක් තියෙනවා, සමහර දැනටමත් හරියට අලුත් වැඩියා නොකරපු වාහන. ඒ වාහන දැන් අපි අලුත් වැඩියා කර ගැනීම සඳහා කටයුතු කරමින් පවතිනවා. ඒ පිළිබඳව ලේඛනයකුත් ලබාගෙන තිබෙනවා. ඉතින් ඒ අනුව නව වාහන වෙනුවට දැන් තියෙන වාහන ප්‍රතිසංස්කරණය කරලා ලබා දීමටත් යම් සැලැස්මක් තියෙන බවත් මම මතක් කර දෙන්නට කැමතියි. ඔබතුමාගේ ප්‍රශ්නයට මම ස්තුතිවන්ත වෙනවා. මොකද එවැනි අඩුපාඩු තියෙන තැන්වලදී විශේෂයෙන්ම අපිට මුදල් එකතු කර ගන්න තියෙන ඒ ආයතනවලට ඒ ශක්තිය ලබා දිය යුතුයි කියන ස්ථාවරේ අපිත් ඉන්නවා කියන එකත් මතක් කර දෙන්නට කැමතියි.
ගරු අජිත් නිවාඩ් කබ්‍රාල් මැතිතුමා, මේ ඔබතුමාගෙන් අහන්නේ අපි දැක්කද පත්තර කීපයක තියෙනවා ඔබතුමා ඇමතිකමනුත් මන්ත්‍රීකමනුත් අස් වෙනවා කියලා ලොකු රාවයක් යනවා. ඔබතුමා වෙනත් උසස් තනතුරක් ගැනත් කතා වෙනවා. අපිට පොඩ්ඩක් කියන්න පුළුවන්ද ගරු සභාවට ඔබතුමා මේ පාර්ලිමේන්තුවෙන්
අදාළ නැති ප්‍රශ්නයක් කොහෙද? අදාළ නැහැ ගරු මැතිතුමා. කවින්ද ජයවර්ධන මැතිතුමා ප්‍රශ්නය අහන්න කවින්ද ජයවර්ධන මැතිතුමා ඇබ්සන්ට්. මයන්ත ඉසානායක මැතිතුමා
මං අහන කල් කතා නැතුව
රාජ්‍ය මැතිතුමා
කතා නැතුවනේ අයන්න එක 53 අයන්න 2 හැමනුම් එක ඉදිරිපත් කරමේ සභාගත කරනවා ගරු මන්ත්‍රීතුමනි. ඒ වගේම අයන්න 2 2010 වර්ෂයේ සඳහා මුදල 1,112,000 දෙදහස් එකොළහ වර්ෂය සඳහා මිලියන විස්සයි දශම හයක් දෙදස් දොළහ වර්ෂය සඳහා මිලියන දොළහයි දශම අටක් වගේම දෙදස් දහතුන වර්ෂය සඳහා මිලියන දහටයි දශම අටක් දාහතර වර්ෂය සඳහා මිලියන දාහතයි දශම නමයක් වගේම පහළ වර්ෂයේ විසි එකයි දශම පහයි දාසේ වර්ෂයේ විසිතුනයි දශම එකයි හතරයි දාහත වර්ෂයේ මිලියන තිස් හතරයි දශම හයක් වගේම මිලියන දෙදස් දහටේ මිලියන තිස් තමයක් දෙදස් දහනමේ මිලියන හතලිස් දෙකයි දශම හතක් වගේම ආයන තුන්වැනි එක පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය නඩත්තු කටයුතු සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිදු කරනු ලබයි ආයන්න අදාළ නොවේ
ගරු කතානායකතුමනි මං කැමති ගරු ප්‍රථමයෙන් මං කැමති මේ ඔලිම්පික් අපේ සූර්යෝ සුරතා දිනාගත්ත රම්පතක්කමත් දිනාගත්ත අපේ දිනේෂ් ප්‍රියන්ත මැතිතුමාටත් ඒ වගේම අපේ දුලාන්කොඩි තුවක්කු සහෝදරයාටත් අපේ උණුසුම් සුභපැතුම් ලබා දෙන්න ඒ වගේම මං කැමති ගරු ඇමතුමාගෙන් අහන්න විශේෂයෙන්ම ග්‍රාමීය මට්ටමින් කාර්යවර්ධන මධ්‍යස්ථාන ආරම්භ කිරීම පිළිබඳව වැඩසටහන මොකද්ද ඒ වගේම ඒ වැඩසටහනට කොච්චර මුදල් වියදම් කරලා තියෙනවද ඒ වගේම ඒ වැඩසටහනට කොන්ට්‍රැක්ට් එක කාට දීලා තියෙනවද ඒ මොන ආයතනයට දීලා තියෙන කෙනෙක්
ගරු කතානායකතුමනි ග්‍රාමීය මට්ටමින් කායවර්ධන මධ්‍යස්ථාන හදන්න අපි ජයගම්මු කියන සංකල්පය යටතේ වැඩපිළිවෙළක් හදලා තිබ්බා ඒ සඳහා අපි අවශ්‍ය ප්‍රොක්‍යුමන්ට් ප්‍රොසීඩර් එකක් ගියා හැබැයි කෙසේ වෙතත් කොවිඩ් 19 වසංගතයත් එක්ක අපි තීන්දුව කරා මේ වසරේදී ඒ ව්‍යාකෘතිය ක්‍රියාත්මක නොකොට ඒ මුදල් ටික මුදල් අමාත්‍යාංශයේ වෙනත් ව්‍යාකෘතියකට ලබා දෙන්න අවසර දෙන්න ඉතින් ඒ අනුව මේ අවුරුද්දේ අපි ඒ අදාළ මුදල් ටික නැවත වතාව මුදල් අමාත්‍යවරයාට දැනුම් දුන්නා මිලියන 500ක මුදල වෙනත් ඕනෑම කාර්යයකට ප්‍රයෝගී කරගන්න මොකද විශේෂයෙන්ම ගරු කතානායකතුමනි අපිට වගකීමක් තියෙනවා අමාත්‍යවරු සහ අමාත්‍යාංශ විදියට මේ අවස්ථාවේ අපිට හැකි හැම අවස්ථාවකම අනවශ්‍ය වියදම් අඩුකොට අවශ්‍ය කාර්යයට පමණක් වියදම් කරන්න. ඉතින් ඒ හින්දා අපි ක්‍රීඩා හා තරුණ අමාත්‍යාංශයේ විදියට අපේ සම්පූර්ණ අයවැයෙන් 20%ක් අනිවාර්යෙන් මානව සම්පත සංවර්ධනය කිරීම සඳහා වියදම් කරන්නත් ලබන වසරේ එය 35%ක් දක්වා වැඩි කරන්නත් අපි අයවැය ලේඛන සකස් කිරීමේදී ප්‍රමුඛතාවය මානව සම්පත් සංවර්ධනය සඳහා වැය කරන්නත් අපි කටයුතු කරා. ඉතින් අනුව මේ වසරේදී ජිම් ටික අපි දාන්නේ නැහැ ගරු මන්ත්‍රීතුමනි. ඒ ලබන වසරේදී බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද විශේෂයෙන්ම කොවිඩ් 19 වසංගතයත් එක්ක හැබැයි 20යි 23 වසරේ බලාපොරොත්තු වෙනවා ක්‍රියාත්මක කරා.
ඒ කියන්නේ ගරු මන්ත්‍රීතුමා ඒ කොන්ට්‍රැක්ට් එක කාටවත් ලබා දීලා නැහැ කියන එක. කොන්ත්‍රාත්තුවක් ඒ ජිම්ස් කරන් කාටවත් ලබා දුන්නේ
නැහැ. කිසිම කොන්ත්‍රාත්තුවක් අපි ලබා දෙන්න ටෙන්ඩර් ප්‍රතිපාටේ ගියාට ටෙන්ඩර් කැඳෙව්වේ නැහැ. හැබැයි අපි පයිලට් ප්‍රොජෙක්ට් එකක් කරා. ඒ පයිලට් ප්‍රොජෙක්ට් එක කරේ අපේ අමාත්‍යාංශය හරහා නෙවෙයි ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා.
මම අහන්න කැමති ගරු කතානායකතුමනි මගේ දෙවැනි අතුරු ප්‍රශ්නේ හැටියට විශේෂයෙන්ම දැන් කොවිඩ් වසංගතය තුන්වෙනි රැල්ල බාගලට හතරවෙනි රැල්ලක් එන්නත් පුළුවන් ඒ නිසා අනාගතයේදී පවත්වන ලද මැචස් ඔන්ලයින් මැචස් වශයෙන් පවත්වන්න යනවාද ඒ වගේම ඔබතුමා තාක්ෂණ භාර ඇමතිවරයා හැටියටත් දරුවන්ගේ අධ්‍යාපන ඔන්ලයින් ක්‍රමවේදයක් ඇති කරන්න යනවාද කියන ප්‍රශ්නේ මම අහන්න කැමතියි.
අද ඔන්ලයින්
ඔන්ලයින් මැචස් හරි ඒ වගේ අමාත්‍යාංශ හරහා ක්‍රීඩාව නංවන්න ඔන්ලයින් ක්‍රමවේදයක් ඇති කරන්න යනවාද ඒ වගේම තාක්ෂණ භාර ඇමතිවරයා හැටියට දරුවන්ගේ අපේ සුසි ප්‍රේමජාත ඇමතුමත් ඉන්න නිසා ඒ වගේ මේ දරුවන්ගේ අධ්‍යාපනයටත් ඔබතුමා යම් කිසි පියවරක් අරන් තියනවාද කියලා.
ගරු කතානායකතුමනි ඔන්ලයින් මැචස් කිව්වම අපට ක්‍රියාත්මක කරන්න පුළුවන් කැරම් චෙස් වගේ විතරයි. ඉතින් දැන්ට චෙස් වර්ල්ඩ් චැම්පියන්ෂිප් එක තියෙන ඔන්ලයින් අපේ අවුරුදු 10ක අන්ඩර් 10 වර්ල්ඩ් චැම්පියන්ෂිප් එකත් අපේ දරුවෙක්ට ලැබුණා. හැබැයි අනෙක් ක්‍රීඩා අපිට ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් ෂෙයා කරන්න පුළුවන් ඔන්ලයින්. හැබැයි ෆිසිකල් ට්‍රේනින් අපිට කරන්න වෙනවා ගරු කතානායකතුමනි. හැබැයි සෞඛ්‍ය මාත්‍යාංශයත් එක්ක සාකච්ඡා කරලා මේ වෙනකොටත් බබල් එක යටතේ සහ අයිසොලේෂන් ට්‍රේනින් අපි පටන් අරන් තියෙනවා. ඒවයි ප්‍රතිඵල තියෙනවා ගරු මන්ත්‍රීතුමනි. දැන් අපි ක්‍රිකට් ගත්තත් අපි නැවත වතාවත් ජයග්‍රහණී මාවතකට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි අපි මල්ල ක්‍රීඩාව ගත්තත් ජාතික සහ ජාත්‍යන්තර තලයේ වාර්තාවලට අපි ගිහිලා තියෙනවා. ඒ වගේම පැරා ඔලිම්පික් වල ගෝල්ඩ් මෙඩල් එක දක්වා අපට යන්න හැකියාව ලැබිලා තියෙනවා. හැබැයි කෙසේ වෙතත් අපි බබල් කන්සෙප්ට් එක යටතේ තරගාවලි පවත්වන්නත් අයිසොලේෂන් එක යටතේ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් කරන්නත් මේ වෙනකොට ආරම්භ කළා. මේ වසර අවසාන බලාපොරොත්තු වෙනවා ෆුට්බෝල් ෆෝනේෂන් එකක් කරන්න බංගලාදේශය මාලදිවයින සහ ශ්‍රීෂෙල් සහ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම එක්කත් ඒ වගේම අපේ ෆුට්බෝල් ජාතික සංචිතය මම බලාපොරොත්තු වෙනවා මාසෙකට වැඩි කාලයක් ට්‍රේන් කරන්න විදේශ රටකට යවන්නත් ඒ වගේම මල්ල ක්‍රීඩක ක්‍රීඩිකාවන් අවම වශයෙන් 20 දෙනෙක් ජාත්‍යන්තර පුහුණුවීම් කටයුතු වලට යවන්න බලාපොරොත්තු වෙනවා ඒ මේ අනුවත් මේ වෙනකොටත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක් ජාත්‍යන්තර වශයෙන් පුහුණුවීම් කරනවා ඊටත් අමතරව යෞවන සමාජ ව්‍යාපාරයත් තරුණ සංවිධානයත් සහ සියලුම ග්‍රාම සේවක වසම් සහ ග්‍රාම සේවක මහත්වරුන්ටත් එක්කත් අපි සාකච්ඡා කරා වෘත්ති සමිතිය එක්කත් GA මීට් එක GS මීට් එක ඉතත් ග්‍රාම සේවක වසම් මට්ටමේ ටැලන්ට් සර්ච් එකට ගිහිල්ලා ගමේ ඉන්න තරුණ ක්‍රීඩ ක්‍රීඩිකාවන් හඳුනාගෙන ඔවුන්ව ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමට ගෙනල්ලා ප්‍රාදේශීය ලේකම් කොට්ටාස සංචිත හරහා දිස්ත්‍රික් සංචිත වලට ගෙනල්ලා දිස්ත්‍රික් සංචිතයෙන් පළාතට ගෙනල්ලා පළාතෙන් ජාතික සංචිතයට ගන්න ඉතින් ලබන අවුරුද්දේ අපි අර කියපු 135 වෘත්තීය පුහුණුවට වෙන්න පුළුවන් කාර්මික වේ පුහුණුවට වෙන්න පුළුවන් ව්‍යවසායකත්වයට වෙන්න පුළුවන් ඒ වගේම ක්‍රීඩ ක්‍රීඩිකාවන්ගේ දිරිදීමනා ගෙවීම සඳහා වෙන්නත් පුළුවන් ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන නොවැම්බර් මාසේ අපි පටන් ගන්න බලාපොරොත්තු වෙන සෞඛ්‍ය අමාත්‍යාංශයකත් සාකච්ඡා කළා පොද කොවිඩ් 19 වසංගතයේ ගරු මණ්ඩිතමනි අවසන් වෙනකන් හිටියොත් අපිට ක්‍රීඩාව කරන්න බෑ අවසන් වෙනකන් හිටියොත් අපිට ක්‍රියාශීලී දරුවෙක් හදන්නත් බෑ අවසානයේ කොවිඩ් සනීපේ කරු කතා නායකතුනි රටේ නේ ලෝකෙ නැති ලෙඩ හැදෙයි අපේ යට ගෙවල් වලට වෙලා ඉඳලා ඉතින් එහෙනම් මේ දෙක අතර බැලන්ස් එකක් අපි හදන්න ඕනේ ඉතින් අපි ක්‍රීඩා මාත්‍යංශයේ විදියට ඒ සඳහා කැප වෙලා කටයුතු කරනවා විශේෂයෙන්ම ඔන්ලයින් තාක්ෂණය සම්බන්ධයෙන් ඊ탁සලා ප්ලැට්ෆෝම් එක අද වෙනකොට සම්පූර්ණයෙන් ඩේටා චාර්ජස් වලින් අයින් කළා තියෙනවා ඕනෑම දරුවෙක්ට මොබයිල් ෆෝන් එකෙන් වෙන්න පුළුවන් ගෙදර කම්පියුටරෙන් වෙන්න පුළුවන් ඊ탁සලා ප්ලැට්ෆෝම් එකට ගිහිල්ලා නොමිලේ අධ්‍යාපනය හදාරන්න පුළුවන් ඒ වගේම තමයි LMS Learning Management System එක දැන් පාසල් 20ක පයිලට් ප්‍රොජෙක්ට් එක යනවා එය ගරු දිනේෂ් කිනවද නමතුමායක අපි සාකච්ඡා කරලා තියෙන අධ්‍යාපන අමාත්‍යාංශය දෙක පාසල් 200කට මේ අවුරුද්දේ අරගෙන යන්නත් ඉන්පසුව පාසල් 10000කට ඒ ව්‍යාප්ත කරන්නත් තවත් කාරණයක් විදිහට පාසල් 10100ම හයිබොක්ටිකල් කේබල් එකෙන් හයි ස්පීඩ් ඉන්ටර්නෙට් දෙන්න කනෙක්ටිවිටි එක යනවා මේ අද මේ පාර්ලිමේන්තුවේ එන්න කලිනුත් ගරු දිනේෂ් කිනවද නමතුමාත් සුසිල් ප්‍රේමජාන්ත අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ඩයලොග් ආයතනයත් එක්ක අලුතෙන් චැනල් 4ක් එලි දැක්කෝ එතුමන්ලා এডুকেෂන් සිලබස් එක දරුවන්ට දෙන්න. ඒ වගේ ඊටත් එහාට ගිහිල්ලා අපි බලාපොරොත්තු වෙන ඉදිරි කාලෙදී කරු කතානායකතුමනි පළවෙනි සහ 13 ශ්‍රේණිය දක්වා විෂයපතයන් සැටලයිට් තාක්ෂණය හරහා ගමේ දරුවන්ට දෙන්න පුළුවන් අවස්ථාව ලබා දෙන්න. කොවිඩ් වසංගතයේ මැද කාලෙදී අපි දෙවෙනි තුන්වෙනි දැල්ල මැද කාලෙදී පාසල් ආරම්භ කරන්න අපහසු වෙච්ච තත්ත්වවල විශේෂයෙන්ම දරුවන්ට සිග්නල් නැති ප්‍රදේශවල අපි ඉන්ටර්නෙට් සෙන්ටර්ස් දැම්ම අධ්‍යාපන අමාත්‍යාංශය දෙක එකතු වෙලා ඉන්ටර්නෙට් සෙන්ටර්ස් වලට ගිහිල්ලා දරුවන්ට අධ්‍යාපනය හදාරන. ඒ වගේම අද ගරු දිනේෂ් කිනවද නමතුමා සුසිල් ප්‍රේමජාන නමතුමා මමත් ඩයලොග් ආයතනත් දෙකත් සාකච්ඡා කරා ටෙක්ස්ට් බුක් එක. නැත්නම් පාසල් පෙළ පොත ඔන්ලයින් එකට ගේන්න. ගිනල්ලා සියලුම පාසල් පෙළ පොත් ඩිජිටල් ප්ලැට්ෆෝම් එකට ගිනල්ලා වොයිස් රීඩින්, වොයිස් කැප්චරින් සහ රීඩින් වලට ගෙනියන්න පුළුවන් විදියට පරිවර්තනය කරන්න. එයත් ඊළඟ මාස 6 ඇතුළත අපි අවසන් කරන බලාපොරොත්තු වෙනවා.
ඔව් අමතුමා කැමති නම් මේ මේ සීලුම දේ කරන්න යන අමතුමා මේ නොමිලේ දරුවන්ට ඒ වගේම ග්‍රාමීය මට්ටමේ බිම් මට්ටමේ දරුවන්ට මේ මේ අධ්‍යාපන ක්‍රම ලබා දෙන්න කවදද දිනයක් තාම සාකච්ඡා කරලා තියෙනවද
ගරු කතානායකතුමනි අපිට නිදහස් අධ්‍යාපනය සියලුම ගුණාංග අපි ආරක්ෂා කරන ආණ්ඩුව තේඳ ගරු මණ්ඩලතුමනි නිදහස් අධ්‍යාපනය කියනකොට පාසල ඇතුලේ අධ්‍යාපනය හදාරුවත් ගෙදර ඉඳන් හදාරුවත් නිදහස් අධ්‍යාපනයේ මූලික ගුණාංග ටික අපි ආරක්ෂා කරනවා. හැබැයි අපිට තියෙන ප්‍රශ්නේ තමයි හાર્ඩ්වෙයාර් සහ සොෆ්ට්වෙයාර් ඩෙවලොප්මන්ට් යම්කිසි කන්ටෙන්ට් ඩෙවලොප්මන්ට් වලට යම්කිසි කාලයක් යනවා. මොකද පහුගිය අවුරුදු ගණනාවම ඩිජිටල් කන්ටෙන්ට් අපේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ හදලා නැහැ. ඒ හින්දා ඊළඟ අවුරුද්ද ඇතුළත සියලුම බේසික් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක අවසන් කිරීම තමයි අපේ බලාපොරොත්තුව. මේ වෙනකොට ටවර්ස් ටික TRC එක හරහා පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් එකක් විදිහට ඔපරේටර්ස්ලා එක්ක දැන් රත්නපුර පටන් ගත්තා අපි මාතර පටන් ගන්නවා. ඒ වගේ කුරුණෑගල අපි පටන් ගත්තා නියාමනය කිරීමේ වැඩපිළිවෙලත් අරගෙන යනවා. ඒ තුල අපි විශ්වාස කරනවා 4G කවරේජ් එකත් වැඩි කල් යන කලින් අපිට ලංකාව පුරාම ලබන අවුරුද්ද අවසන් වෙනකොට අපි ලංකාව පුරාම නියාමනය කරන්න පුළුවන්. ඒ අනුව අපට හැකියාව ලැබෙයි ලර්නින් මැනේජ්මන්ට් සිස්ටම් එක පාසල් 1000කට විශේෂයෙන්ම ග්‍රාමීය පාසල් තියෙනවා කරු කතා නා කරනවා ළමයි 100ට අඩු 3000. 50ට අඩු 1500ක්. මේ පාසල් ටික අපිට ආවරණය කරන්න ලැබුණොත් අපිට තාක්ෂණය හරහා කොළඹ රාජකීය විද්‍යාලයේ යන පාඨමාලාවම අපේ ගම්වල අහිංසක දරුවන්ටත් ඔබතුමාගේ දිස්ත්‍රික්ක දරුවන්ටත් හදාරන්න හැකියාව ලැබේ.
බොහොම ස්තුතියි. දෙවන වටයේ පළවෙනි ප්‍රශ්නය කතානායකතුමනි
මම කැමතියි ඇමතුමා දන්නවද කියලා ICTA ආයතනයේ අපේ ආණ්ඩුව කාලේ අජිත් පීපර ඇමතුමා ඔය අවශ්‍ය කරන කන්ටෙන්ට් ගොඩක් හදලා තියෙනවා. ඒ පිළිබඳව ඔබතුමා දැනුවත් කළා තියෙනවද? ඒ පිළිබඳව මේ කටයුතු කරන්න කියන ඉල්ලීමක් කරමින් මම
ගරු කතානායකතුමනි ගරු මණ්ඩලතුමනි ICTA ආයතනයේ සතු වක්කීමක් නැහැ අධ්‍යාපනයේ කන්ටෙන්ට් හදන්න. අධ්‍යාපනයේ කන්ටෙන්ට් හදන වක්කීම තියෙන්නේ ගරු අධ්‍යාපන අමාත්‍යාංශයට. හැබැයි හදපු කන්ටෙන්ට් වල ප්‍රමාණය ගරු කතාන ගරු මන්ත්‍රීතුමනි මදි සහ ක්වලිටි එකේ යම් කිසි ගැටලුවක් තියෙනවා. ඒ හින්දා අපි කන්ටෙන්ට් හැදීමේ වක්කීම විෂය භාර අමාත්‍යාංශයට බාර දෙනවා. අපි තාක්ෂණයේ සම්බන්ධයෙන් උපදෙස් දෙනවා.
බොහොම ස්තුතියි. දෙවන වටේ ගරු හේෂා විතානගේ මන්ත්‍රීතුමාගේ පළවෙනි ප්‍රශ්නේ
ගරු කතානායකතුමනි හේෂා විතානගේ මන්ත්‍රීතුමා මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයෙන් අහන ප්‍රශ්නේ මම අහනවා.
ගරු කතානායකතුමනි එය සභාගත කරනවා.
දෙවන ප්‍රශ්නයේ ගරු චමින්ද විජේසිරි මහත්මයා බලශක්ති අමාත්‍යතුමාගෙන්
ගරු කතානායකතුමනි ගරු චමින්ද විජේසිරි මහත්මයා බලශක්ති අමාත්‍යතුමාගෙන් අහන ප්‍රශ්නය මම අහනවා.
සභාගත කරන කතානායකතුමනි
අසන ප්‍රශ්නයේ ශිවඥානම් ශ්‍රීතරන් මහත්මයා අධ්‍යාපන මහත්මයාගෙන් අසන ප්‍රශ්නය.
ගරු කතානායකතුමනි ශිවඥානම් ශ්‍රීතරන් මහත්මයා අහන ප්‍රශ්නය ගරු අධ්‍යාපන මහත්මයාගෙන් මම අහනවා.
නමවන ප්‍රශ්නය වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහත්මයාගේ ප්‍රශ්නේ.
ගරු කතානායකතුමනි නම්වෙනි ප්‍රශ්නය ගරු වෛද්‍ය කාවින්ද හේෂාන් ජයවර්ධන මහත්මයා වරාය හා නාවික මහත්මයාගෙන් අහන ප්‍රශ්නේ මම අහනවා.
ගරු කතානායකතුමනි ප්‍රශ්නය සභාගත කරනවා.
බොහොම ස්තුතියි.